පූජ්‍ය පිටිගල ගුණරත්න හිමියන් විසින් දෙසූ නිවනට මග දහම් ගඟුලේ දෙවැනි කොටස. අවසරයි ස්වාමින් වහන්ස.
එතකොට දැන් බලන්න මෙන්න මේකේ තියෙන අවස්ථා දෙකක්. එකක් තියෙනවා ස්විච් එක හොයාගෙන ආලෝකයේ උපදවාගත් අවස්ථාවේ ඉඳලා ඒක ආලෝකයේ වැඩි කරගත්ත උපරිමයේ දක්වා අන්තයේ දක්වා ආලෝකයේ වැඩි කරගත් අවස්ථාවක් තියෙනවා. එතනත් තියෙන අපිට ක්‍රියාවක් නේ. දැන් තවත් එතනින් එහාට ක්‍රියාවක් කළා අඳුරේ. එළිය දැකලවත් නේ. ඇතුළත තියෙන දේවල් දැකලා නේ. නමුත් අර ඇසු ධර්මයේ මත යමක් සෙව්වා විමසුවා නේද? අරුවලේම බිත්ති අතගගා යමක් හෙව්වා. දැන් ඒ හොයපු එකේ ප්‍රතිඵලය නේද ආලෝකය ලබන්න හේතුවනේ. දැන් එතන ඒ ක්‍රියාව නොකල කෙනෙකුට ආලෝකය උපදිනවා කියන අවස්ථාවට එන්න පුළුවන්ද? බැ. එහෙනම් ඔන්න අපිට ක්‍රියාව කියන එකේ අවස්ථා දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රියාව ස්විච් එක හොයාගන්නකම්. දෙවෙනි අවස්ථාව හොයාගත්ත ස්විච් එකේ කරකවමින් ආලෝකය වැඩි දියුණු කරගන්න ක්‍රියාව. එතකොට මෙන්න මේ අවස්ථා දෙකට කියනවා ආදි බ්‍රහ්මචර්යාව හා බ්‍රහ්මචර්යා කියලා. අර ස්විච් එක හොයාගත්ත තැන ඉඳලා ආලෝකයේ උපරිමය දක්වා වැඩි දියුණු කරගන්න අවස්ථාවට කියනවා බ්‍රහ්මචර්යාව කියලා. ඕකට තවත් එකක් කියනවා ප්‍රතිපදාව කියලා කියනවා. ප්‍රතිපදාව කියන්නේ ওই ටිකට. දැන් ස්විච් එක හොයාගෙන ගියේ ටික. එහෙම නැත්නම් අඳුර යතගාපු අවස්ථාව, පිටිය දිගේ හොය හොයා ගිය අවස්ථාවට කියනවා ආදි බ්‍රහ්මචර්යාව. එහෙම නැත්නම් పూర్ව ප්‍රතිපදාව. එතකොට ඔන්න එහෙනම් දැන් අපිට මෙන්න මේ වැඩපිළිවෙලේ තියෙන අවස්ථා දෙකක්. මොකද්ද? ආදි බ්‍රහ්මචර්යාව හෙවත් බ්‍රහ්මචර්යාව. දැන් අපිට බ්‍රහ්මචර්යාව කියන එක එකපාරටම ලැබෙන්නේ නෑ. අපි ආදි බ්‍රහ්මචර්යාව කියන එක ඉස්සෙල්ලා හඳුනා ගන්නවා. දැන් අර අන්ධකාරේ හිටපු අය අර මිනිස්සයා කියපු දේ කෙරෙහි විශ්වාසයෙන් යම් ක්‍රියාවක් පටන් ගත්ත නිසා ස්විච් එකක් හම්බ වුණා. හම්බ වෙච්ච නිසා ලෝකේ උපදවා ගන්න පුළුවන්. හැබැයි අර කියපු ක්‍රමේ හරිම වෙන්න ඕන, නිවැරදි වෙන්න ඕන නේද? දැන් හොඳයි, අතන්ට ආපු කෙනාක් වනම් දරුවනේ උඹලා අන්ධකාරේ ඉන්නේ, දෙවියන් වහන්සේ වෙනුවෙන් යාඥා කරපල්ලා, ඔය අඳුර දුරු වෙලා උඹලාව ආලෝකයට ගෙනියාවි කියලා කියලා ඒ විදිහට යාඥා කර කර හිටියානම් අඳුරින් දුරු වෙන්නේ ආලෝකයේ උපදින්නේ. එහෙනම් අර සත්පුරුෂයා කියපු දේ තිතාමත්ම නිවැරදිම ක්‍රමයක් වුණත් ඕනනේ. අඳුර යත ගන්නවා කියන එකත් නිකන් කරන්න බෑ. ඒකත් හරි දැනුමක් එකයි ඒ ක්‍රියාවත් වෙන්න ඕන. එහෙනම් අපි සතිපට්ඨානයට පිවිසෙනවා කියන මේ ආදි බ්‍රහ්මචර්යාව කියන අවස්ථාවේ වුණත් ඒක ඉතාමත්ම නිවැරදි වූ වැඩපිළිවෙලක් වෙන්න ඕන. දැන් ඒකෙත් හරියට කියා දෙන්නේ නැතුව නිකන් කරගෙන ගියොත් අපිට අවශ්‍ය දේ, අවශ්‍ය ආලෝකය ලැබෙන්නේ නැහැ කවදාවත්. ඒ නිසා අවශ්‍ය ආලෝකය ලැබෙන්න නම් ලබන්න නම් හරි විදියට ඒ ටික අහගන්න ඕන. එහෙනම් දැන් ඔන්න අපිට බ්‍රහ්මචර්යාව කියන එක, ප්‍රතිපදාව කියන එක, పూర్ව ප්‍රතිපදාව හරියට දැනගත්ත ඒ අනුව කටයුතු කළ කෙනාට අඳුරේ අත කාපු කෙනාටම තමයි ස්විච් එක හම්බ වෙන්නේ. අඳුරේ අත ගෑමක් හම්බ වෙන්නේ නැහැ. මෙහෙම එකක් තියෙනවා එළිය උපදවා ගන්න පුළුවන්, උපදවා ගන්නෙත් මෙහෙමයි කියන ක්‍රමයේ දන්නේ නැත්තම්. දැන් බලන්න අර කරුවලේ අඳුරේ අතපත ගාපු කෙනා ළඟත් දැනුම් හතරක් තිබුණා. මොකක්ද? මේ කාමරේ වටිනා සම්පත් තියෙනවා. ඒ සම්පත් නොපෙනෙන්නේ මේ අඳුර නිසා. අඳුර නැති කරන්න පුළුවන් මේ ආලෝකයක් උපදවාගෙන. ඒ ආලෝකය උපද්දවන්නේ මෙන්න මෙහෙමයි. මේ ස්විච් එකක් තියෙනවලු, ඒක කරකවන්න ඕන. දැන් සතර දැනුමක් තියෙනවනේ. සතර දැනුමක් තියෙනවා. සතර නුවණක් තියෙනවා දැන් ක්‍රියාවට ප්‍රථම. දැන් මේ සතර නුවණ නොලැබපු කෙනෙක් අඳුරේ අත ගන්නෑ. දැන් අර සත්පුරුෂයා කියනකොට කොටසක් විශ්වාස කළේ නැහැ කියමුකෝ අපි. ওই බොරුකාරයෙක් ඔය, ඔවා කවුද පිළිගන්නේ කියලා අතහැරපු කෙනා, එයාට මේ සතර නුවණ නැහැ. සතර නුවණ නැති නිසා එයා ස්විච් එකක් ගැන හොයන්නේ නැහැ. අර සතර නුවණක් ලැබපු කෙනා මෙන්න මෙයා මෙහෙම කිව්වා. මෙහෙම ආලෝකයක් උපද්දවන්න පුළුවන්ලු. ඒ ආලෝකයේ උපදින්නේ මෙන්න මෙතනින්ලු, මෙහෙමලු කියන අනුමාන ඥානයක්. අනුමාන ඥානයක්. ඒකට කියනවා අපි දැන් ඒ දැනුමට කියනවා ඥානතෝ. තාම ඇතුළේ තියෙන වටිනා දෙයක් දැක්කෙත් නෑ, අඳුර දුර වෙනවා දැක්කෙත් නෑ, ආලෝකය උපදිනවා දැක්කෙත් නෑ, ආලෝකය උපද්දවන්නේ මෙහෙමයි කියන දැක්කෙත් නෑ. නමුත් එයා දන්නවා දැන් මේ වටිනා සම්පත් තියෙනවා, ඒවා පේන්නේ නැති අඳුර නිසා එළියක් උපදවන්න පුළුවන්, එළිය උපදවන්නේත් මෙහෙමයි කියන දැනුමක් තියෙනවා එයාට. දැන් මෙයා දැකලා නෑ, ඇතුළේ තියෙන සම්පත් දැකලා නෑ, අඳුර දුරු කරලා නෑ, එළිය උපද්දවලා නෑ, එළිය උපදවන්නේ මෙහෙමයි කියලා උපදවා ගත්ත හැටි දන්නේ නැහැ. දැකලා නැහැ බයි දන්නවා. ඥානතෝ පස්සතෝ. දන්න කෙනාමයිනේ දකින්නේ. දැන් මෙන්න මෙහෙමයි අඳුර දුරු කරන්නේ. ස්විච් එකක් තියෙනවලු ඒක හොයන්න ඕන. ඒක හොයාගෙන කරකැව්වොත් අඳුර දුරු වෙනවා. ආලෝකයේ උපදිනවා. ආලෝකයේ උපදින නිසා අඳුර දුරු වෙනවා. අඳුර දුරු වෙනකොට ඇතුළත පේනවා කියලා මේ දැනුම ඇති කෙනා තමයි බිත්තිය දිගේ අත ගගා හෙව්වේ. එතකොට ඔන්න ඔය හොයන ක්‍රියාවේ අර සතර දැනුමක් තිබිලා තියෙනවා නේද? සතර දැනුම කියලා කියන්නේ එතනක් තියෙනවා සම්මා දිට්ඨිය. යම් නුවණක් ඇතුව තමයි ඒ ක්‍රියාව හම්බ වුනේ. එතකොට ඥානතෝන ඒ දැනුම මත පටන් ගත්තා. ඔන්න යම් වෙලාවක අර ස්විච් එක හම්බ වෙලා පොඩ්ඩක් කරකවනකොට ඔන්න චුට්ටක් එළිය ආවා. අඳුර දුරු වුණා. එතුළත ඉස්සලා නොපෙනුණු දේ පේන්න ගත්තා. දැන් ඒක දැනුමක්ද දැකීමක්ද? දැකීමක්. දැන් එයා එළියක් දකිනවා, අඳුර දුරු වෙච්ච බවක් දකිනවා. ඒ ප්‍රමාණයට යමක් කාමරයේ ඇතුළත ඇති බවක් දකිනවා. එතකොට ඒක දැනුම නෙවෙයි, එතකොට දැකීමක්. දැන් ඒ දැකීමට ආවේ දැනගත්ත කෙනානේ. අර ටික දැනගත්තේ නැත්නම් දැනගෙන හෙව්වේ නැත්නම් දකින්න වෙන්නේ නැහැ. එහෙනම් අපිත් යමක් දැකිය යුතුයි. දකින්න නම් හොයන්න ඕන. හොයන්න නම් දැනගන්න ඕන. එහෙනම් අපි මොනවද දැනගන්න ඕන? දුක කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන. සමුදය ප්‍රහාණය කළ යුත්තේ මොනවද කියලා දැනගන්න ඕන. නිරුද්ධ කළ යුත්තේ මොනවද කියලා දැනගන්න ඕන. වැඩි යුත්තේ මොකක්ද කියලා දැනගන්න ඕන. දුක පිළිබඳව දැන ගැනීම, සමුදය පිළිබඳව දැන ගැනීම, නිරෝධය පිළිබඳව දැන ගැනීම, මාර්ගය පිළිබඳව දැනගත්. මෙන්න මේ දැනුමෙන් යුක්ත කෙනාට තමයි ක්‍රියාවක් හම්බ වෙන්නේ. මෙන්න මේ ක්‍රියාව හරියට කළොත් නිසකවම අඳුරේ වුණත් අත ගෑවොත් අර කියපු විදිහට ස්විච් එකක් ආලෝකයේ උපදව ගන්න තැන හම්බ වේවි. එහෙනම් දැන් අපි ඉන්නේ අඳුරේ වෙන්න පුළුවන්. අඳුරේ ඉන්න අපි දැන් ආලෝකයේ උපද්දවන්න නම් නිකන් ආලෝකයේ උපදින්නේ නෑ. ආලෝකය උපදවන්න ඕන. ආලෝකයේ උපද්දවන්න උපදවන හැටි දැනගන්න ඕන. එහෙනම් දැන් උපදවන හැටි දැනගෙන පටන් ගන්න ඕන. දැන් නොපෙනෙන බවත් අඳුරත් ආලෝකයත් ආලෝකයේ උපදවන්නේ මෙහෙමයි කියන දැනුමත් ඇතිවයි පටන් ගන්නවා. එතකොට අපි සතර සතිපට්ඨානයේ වඩනවා කියන තැනට එන්න. තාම දැකීමේ කියන අවස්ථාව නැති වෙන්න පුළුවන්. ඉන්හා අර ආදිවක්මචරියාව කියන කොටසේදී උවත් එය සතර දැනුමෙන් යුක්ත වෙන්නට ඕන. එහෙනම් දැන් අපි ඒ සතර දැනුම කියන්නේ මොකද්ද කියලා සොයලා විමසලා හඳුන ගන්න ඕන. මොකක්ද සතර දෙනුම කියලා කියන්නේ? අපි ගිය මාසෙත් ඒ ගැන ටිකක් කතා කළා. දැන් අලුතින් පටන් අරගෙන කතා කරන්න වෙලාව මදි. ඒ නිසා දැන් අපි ඒ ටිකින් නතර කරලා සවස් කාලයේදී අපි ඒ පිළිබඳව නැවත වතාවක් අපි දැනගත යුතු දේ මොකක්ද කියලා දැනගන්න බලමු. දැන් ඔන්න හොඳට මතක තියාගන්න, මොනවා හරි කරනවා නෙමෙයි, කරන්න කලින් මෙන්න මේ සතර දෙනුම ලබන්න ඕන. ඒ සඳහා අහන්න ඕන, සත්පුරුෂ ඇසුරකට යන්න ඕන කියන ටික මතක කරන්න එපා. අපිත් දන්නවා අපිටත් පුළුවන් කියන තැනට වැටෙන්නේ නැතුව හොඳට දැනගන්න. ඒ සම්මාදිට්ඨිය උපදවන්නේ මෙන්න මෙහෙමයි, මාර්ගයේ උපදවන්නේ මෙහෙමයි, මෙන්න මෙහෙම බැලුවොත් මෙන්න මෙහෙම මෙනෙහි කළොත් තමයි ඒක වෙන්නේ කියන මේ දැනුම හොඳට ලබා ගන්න මහන්සි ගන්න. ඒ දැනුම හොඳට ලැබුවාට පස්සේ ඔබට කවුරුවත් ගුරුවරු ඕනේ නැහැ. කමඨහන් දෙන්න ඕනේ නැහැ. හැමදාම උදේ හවස කමඨහන් අලුත් කරන්න ඕනේ නැහැ. එකයි තියෙන්නේ. ක්‍රමයේ දැනගත්ත කැලේට ගියා රහත් වෙලා තමයි ආවේ. උදේට හවසට කමඨහන් දෙන්න ගියාද කවුරුවත්? නෑ. මේක දැනගත්තාම මොකද්ද දැනගත්තේ? මෙන්න මෙහෙම මෙනෙහි කරොත් ආලෝකයේ උපදිනවා. මෙහෙම මෙනෙහි කළොත් තවත් අඳුරට යනවා. දැනගත්ත කෙනා ආලෝකයේ උපදින විදිහට, ආශ්‍රව දුරු වෙන විදිහට හිතන්න පටන් ගන්නවා. ඒ විදිහෙන් කය ගැන, වේදනාව ගැන, සිත ගැන, සිතුවිලි ගැන හොය හොයා යනකොට, ඒ විදිහෙන් මෙනෙහි කර කර ඉන්නකොට ආශ්‍රව දුරු වෙලා අනාශ්‍රව වූ රහත් ඵලයට පැමිණෙන්න පුළුවන්කම තියෙනවා. සතර විපල්යාස කියලා කියන්නේ වරදවා ගැනීම. අනිත්‍ය දේ තමයි නිට්යයි කියලා අරගෙන තියෙන්නේ. දුක් දේ තමයි සපයි කියලා අරගෙන තියෙන්නේ. අනාත්ම දේ තමයි ආත්මයි කියලා අරන් තියෙන්නේ. අසුභ දේ තමයි සුභයි කියලා අරගෙන තියෙන්නේ. දැන් ඔන්න අපි තේරුම් ගන්න ඕන බුදුහාමුදුරු කියන පෙන්වන පැත්තත් ලෝකේ අපි ඉන්න පැත්තත්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උඹලා දකින්නේ මෙහෙම. නමුත් ඇත්ත මේකයි. ඒක පෙනෙන්නේ නැහැ. ඒ ඇත්ත පේන්නේ මෙන්න මේ අවිද්‍යාව නිසා. අඳුර නිසා. අඳුර නිසා පේන්නේ නැහැ. අඳුර දුරු වුණොත් අවිද්‍යාව දුරු කරලා බැලුවොත් මෝඩකම දුරු කරලා බැලුවොත් පෙනේවි හැම දෙයක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම බව. නিত্য සුඛ ආත්ම සුභ වශයෙන් දකින නිසායි තණ්හාව. වෙනස් වෙන පෙරලෙන දෙයකට නම් අපි තණ්හා කරන්නේ. දුකට අපි ආසා කරන්නේ. අනාත්ම දෙයකට අපි ආසා කරන්නේ. අසුභ දෙයට අපි ආසා කරන්නේ. අපි ආසාව තෘෂ්ණාව හටගත්තනම් උපදවගත්තනම් ඒ නিত্য සුඛ ආත්ම සුභ කියන යමකටමයි. එතකොට දැන් අපිට තණ්හාවක් ඉපදිලා ඇතනම් තණ්හාව ඉපදිලා තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින නිසා නොවේයි. නিত্য සුඛ ආත්ම සුභ වශයෙන් දකින නිසා. නিত্য සුඛ ආත්ම සුභ වශයෙන් දකින නිසා තණ්හාව හටගෙන තියෙනවා. සමුදය හට ගන්නවා. තණ්හාව හට ගන්න නිසාම කුසල කුසල කර්ම ක්ලේශ ඇති වෙලා සසරේ නැවත නැවතත් කල්ප කෝටි ගණන් සැරිසරනවා. අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනානං. අවිද්‍යා නීවරණයෙන් හා තණ්හා සංයෝජනයෙන් යුක්තව සන්ධාවිතං සංසරිතං මමං චේව තුම්මා කංච. මහණෙනි මමත් නුඹලාත් මේ සසරේ බොහෝ කලක් දුවන ලදී සැරිසරන ලදී මේ අවිද්‍යා නීවරණයත් තණ්හා සංයෝජනයත් නිසා. අපි සසර සැරිසරන්නේ මෙන්න මේ හේතුව නිසා. අවිද්‍යා නීවරණයත් තණ්හා සංයෝජනයත් නිසා. දැන් අපිට ඕන දුකට හේතුව ඉවත් කරගෙන දුකෙන් මිදෙන්න. දුකෙන් මිදෙන්න නම් දුකට හේතුවයි ඉවත් වෙන්න ඕන. ප්‍රහාණය වෙන්න ඕන මොකද්ද? අපට දුක නැති කරන්න බැහැ සමුදය ඉතුරු කරගෙන. සමුදය ප්‍රහාණය කළොත් තමයි දුක නැති වෙන්නේ, නිරෝධය සාත් වෙන්නේ. එහෙනම් තණ්හාවයි දුරු කළ යුත්තේ. සමුදය කියලා කිව්වේ තණ්හාවට. කතමං චාඋසෝ සමුද් දුක්ඛ සමුදයං අරිය සච්ඡං කියපු තැන අපිට පෙන්නලා දුන්නා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. දුකට හේතුව හැටියට පෙන්වුවේ, දුක්ඛ සමුදය හැටියට පෙන්වුවේ තණ්හාව. එහෙනම් තණ්හාව දුරු වෙන්න ඕන. ප්‍රහාණය කළ යුතු දේ තණ්හාව. දැන් අපි එහෙනම් යමක් කළ යුතු නම් කළ යුත්තේ තණ්හාව දුරු වෙන විදිහට. තණ්හාව දුරු වෙන විදිහටයි අපි යමක් කළ යුත්තේ. අපි බලන්න ඕනේ ඇයි තණ්හාව අපි තුල හටගන්නේ? ඇයි තණ්හාව අපි තුල හටගන්නේ? තණ්හාව උපදින්නත් හේතුවක් තියෙනවා. තණ්හාව උපදින්නත් හේතුවක් තියෙනවා. ඒ තමයි අවිද්‍යා නීවරණය. අවිද්‍යාව නැමැති අඳුර. මේ අඳුර දුරු වෙනකොට ආලෝකය ලැබෙනකොට හරියට පේනවා, හරියට දකිනවා. හරියට බලනකොට, හරියට පේනකොට, හරියට දකිනකොට කවදාවත්ම අපිට තණ්හා කරන්න දෙයක් ලෝකේ හම්බ වෙන්නේ නැහැ. දැන් අපිට තණ්හාව ඉපදිලා තියෙන්නේ නিত্য සුඛාත්ම සුභ වූ දේ ලෝ ඇත කියන පිළිගැනීම නිසා. හැබැයි දැන් ඔන්න බුදුහාඳුරෝ දේශනා කරනවා ඒක වැරදි විපල්යාසයක් කියලා, වැරදි පිළිගැනීමක් කියලා. දැන් මේ මුළු ලෝකෙම අපි අරගත්ත මේ පිළිගැනීම, මේ අදහස වැරදියි කියලා කියනවා. ඒ වැරද්ද මෙන්න මේ අඳුර නිසායි පවතින්නේ කියලාත් බුදුහාඳුරෝ දේශනා කරනවා. මේ අඳුර දුරු කරලා ඇත්ත ඇතිසැටියෙන් බැලුවොත් තණ්හාවට නම් ඉඩක් හම්බ වෙන්නේ නැහැ. තණ්හාව දුරු වෙනවා කියලා කියන්නේ මොකද්ද? තණ්හක්කයෝ නිරෝධෝ. නිරෝධයයි සාත් වෙන්නේ. එතකොට මේ නිරෝධයේ සාත් වෙන මාර්ගය මොකක්ද? අඳුර දුරු වෙන විදිහට දුක දුක හැටියට බලන එකයි. දැන් ඔන්න බලන්න තේරුම් ගන්න ඕන අපිට ලෝකයේ හැම දෙයක්ම සැප වූ දේ හැටියට තමයි හමු වෙලා තියෙන්නේ. දැන් මොනවද අපි සැප වශයෙන් නিত্য සුඛ ආත්ම සුභ වශයෙන් අරගෙන තියෙන්නේ මොනවද? ඕන දැන් අපි දැනගත යුතු ටිකක් මේ දැනගන්නේ. අපට සුභ වශයෙන් මොනවද පේන්නේ? සුභ වශයෙන් අපි මොනවද ගන්නෙ? රූපය සුභයි, ලක්ෂණයි. ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම පොට්ටබ්බ කියලා කිව්වම මේ ඔක්කොටම එකතු කළාම රූප. ඇයි? රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප කියලා තියෙනවා. එතකොට අපි රූපස්කන්ධයේ හැටියට ගන්නකොට රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප කියන පහත්, ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පහත්, මේ දස ආයතනයම රූපස්කන්ධය. ආයතන 10ක් රූපස්කන්ධය. ආයතන 10ම රූපස්කන්ධය. ඔය ධම්ම රූපය කියන එක වර එක නාමද වෙනවා, වර එක රූපද වෙනවා. මනායතනේ නාම. එතකොට අපිට විභංගයේදී පැහැදිලි කොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ දස ආයතනයම රූපස්කන්ධය. එතකොට අපි රූපය සුභ වශයෙන්, ශබ්දයත් සුභ වශයෙන් ගන්නවා. මිහිරි ශබ්දයක්, මිහිරි සුවඳක්, මිහිරි රසයක්, සුව වූ පහස. අපි මනෝමේනුත් මේ ටික ගන්නවා. නේකනම් ලස්සන රූපයක් කියලා සිතිනුත් හිතාගන්න. එතකොට ඒ සිහි කරන්නේත් රූප විෂයමයි. දැන් ඔන්න අපට සුභ වශයෙන් පෙනිලා තියෙනවා රූපය. රූපේ සුභයි. එතකොට දුකයි කියලා ගත්තෙ මොකද්ද? වේදනාව. වේදනාව සැපයි. මේ වේදනාව තුල තමයි සැප කියන අදහස ඉපදෙලා තියෙන්නේ. දුක් වූ වේදනාව අපට දැනෙන්නේ සැප වූක් ඇටියට. අපි නිතරම සැප හොයන්නේ. ඔය රූපේ වුණත් අපි බෙදීම් වලට ලක් කරලා තියෙන යම් රූපයකින් සැප උපදිනවා නම්, සැප වේදනාව උපදිනවා නම්, ඒ රූපයට තමයි අපි ඇලුම් කරලා තියෙන්නේ. අපි රූපයට ඇලුම් කරලා තියෙන්නේ සැප වේදනාව ලැබෙනවා නම්. සැප වේදනාව නොලැබෙනවා නම් ඒ රූපය අපට අප්‍රිය අමනාප රූපයක්. අපි වැඩිපුරම ඇලුම් කරලා තියෙන්නේ. එතකොට යම් මොහොතක ඒ කියන පිළිවෙලට අපි මෙන්න මේ පංච උපාදානස්කන්ධය උපාදානයෙන් මිදෙන විදිහට, උපාදානය දුරු වෙන විදිහට බැලුවොත් ඔන්න අපිට පුළුවන් තණ්හා උපාදාන දුරු කරලා නිරෝධය සාත් කරගන්න. දැන් ඔන්න අපි අසා දැනගත්ත දැනුම මෙන්න මේ හා සමාන වෙන්න ඕන. දැන් මෙන්න මේ ටික මතක තියෙන්න ඕන. ඇයි අපි මේ සතර සතිපට්ඨානයට එන්නේ කියන කරුණු ටික. රූපේ සුභ කියන සංඥාවත්, වේදනාවේ සුඛ සංඥාවත්, විඥානයේ නিত্য සංඥාවත්, ධර්මයන්හි ආත්ම සංඥාවක් අපි නිරන්තරවම ඇසුරු කරනවා. නিত্য සුඛ ආත්ම සුභ වූ සංකල්පයෙන් රූපාදී ස්කන්ධයන් අපට ඇසුරු වෙන නිසා මේ ස්කන්ධයන් විශේෂ තණ්හාව සමුදය හටගෙන තියෙනවා. සුභ වූ දෙයට අපි ඇලුම් කරනවා. නිත්‍ය වූ සුඛ වූ ආත්ම වූ දෙයට ඇලුම් කරනවා. එහෙනම් දැන් ඔන්න අපි තේරුම් ගන්න තණ්හාව ඇති වෙලා තියෙන්නේ නිත්‍ය සුඛ ආත්ම සුභ වශයෙන් පෙනෙන නිසා. නිත්‍ය සුඛ ආත්ම සුභ වශයෙන් දකින නිසා. දැන් බුදුහාමුදුරෝ දේශනා කරනවා නිත්‍ය සුඛ ආත්ම සුභ වශයෙන් දකින එක වැරදි. ඒක මිත්‍යා සංකල්පයක්, මිත්‍යා දැක්මක්. ඒක අඳුර නිසාම වැරදි විදිහට පේනවා, වැරදි විදිහට දකිනවා. උන්වහන්සේ දේශනා කරනවා සැබෑව යථාර්ථය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ. ඔන්න දැන් අපට තියෙනවා තුලාවක්. අපි ඉන්නේ නিত্য සුඛාත්ම සුභ කියන තැන. බුදුහාමුදුරෝ දේශනා කරනවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ කියන. දැන් අපිට අපේ පිළිගැනීම මතම හිටියොත් කවදාවත් මේ සසරෙන් මිදෙන්න හම්බ වෙන්නේ නැහැ. දැන් අර අඳුරේ ඉන්න අයට අර සත්පුරුෂයා ඇවිල්ලා කියනකොට දරුවනේ උඹලා අඳුරේ ඉන්නේ. ඔය අඳුර නැති කරන්න පුළුවන්, එළියක් පහල කරගන්න පුළුවන්, ඒ එළිය උපදවාගන්නේ මෙහෙමයි කියලා කියනකොට ඔය අතරේ හිටියන ඔය මොන බොරුකාරයෙක්ද කියලා කියන අය නේද? ඒකනේ ටිකක් ශ්‍රද්ධාවක් විශ්වාසයක් ඇති කරගත්ත කෙනා තමයි කමන්නේ අපි හොයලා බලමුකෝ ඇත්තද කියලා. නිකන් ඉන්නකේ කියලානේ අර බිත්තියේ තිගේ අතගගා ගියේ නේද? දැන් ඔන්න අපිටත් මෙන්න මේ වගේ. අපි ඉන්නේ නিত্য සුඛාත්ම සුභ කියන තැන බුදුහාරු දේශනා කරන ඔක වැරදි, ඔක වැරදි විපල්යාසයක්, වැරදි පිළිගැනීමක්. ඇත්තනම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ බව. දැන් අපිටත් තියෙන්නේ මොකක්ද? බලමුකෝ ඇත්තද කියලා. ඇත්තද කියලා ටිකක් හොයලා බලමුකෝ කියලා පටන් ගන්න විශ්වාසයෙන් ටිකක්. මොන ශ්‍රද්ධාව උතනදී ඕන. බුදුහාමුදුරුවෝ මෙහෙම කියනවා බලමු ඇත්තද කියලා. නමුත් මට පේන්නේ නම් නিত্য සුඛාත්ම සුභ වශයෙන්ම තමයි පේන්නේ. මේ පෙනීම වැරදිද, ඒ දැකීම හරිද කියලා දැන් බලන්න ඕන. දැන් හොයන්න ඕන. දැන් අර කරුවලේ අත ගෑවා වගේ තාම අඳුරේ ඉන්නේ, එළිය දැකලා නැහැ. නමුත් එයා අන්ධකාරයේම අත ගෑවා. ස්විච් එකක් හෙව්වා. දැන් අපි තාම අඳුරේ ඉන්නේ, මේ වැරදි සංකල්පයේ ඉන්නේ. ඒ වැරදි සංකල්පයේ ඉන්න අපිත් දැන් ටිකක් මේක වැරද්දක් ඇති. මේ සරුවඥන් වහන්සේ බොරුවක් කියන්නේ නැහැ, විශ්වාස කටයුතු කෙනෙක්. එනිසා අපි ටිකක් උන්වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් උන්වහන්සේගේ තථාගතස්ස බෝධින් තථාගතයන් වහන්සේගේ අවබෝධය කරෙහි ශ්‍රද්ධාවෙන්, ප්‍රසාදයෙන්, පිළිගැනීමෙන්, ශ්‍රද්ධාව කියලා කියන එකට තථාගතයන් වහන්සේගේ අවබෝධය පිළිගන්නවා. මේක ඇත්තක් ඇති. ප්‍රත්‍යක්ෂතාවයක් නම් තාම නෑ. මේක සත්‍යයක් ඇති. මෙන්න මේ පදන මේවත් ඉඳ අපි මේ ස්කන්ධ ටික පංච උපාදානස්කන්ධයේ සොයා බලනවා නම් අඳුරේ උවත්තර අතපත ගාන ක්‍රියාව අපි කිව්වානේ පූර්ව ප්‍රතිපදාව, ආදි බ්‍රහ්මචර්යාව කියලා. අපිටත් පුළුවන් ආදි බ්‍රහ්මචර්යාවටවත් එළඹෙන්න. දැන් මට පේන්නේ රූපය සුභ වශයෙන්මයි, වේදනාව සැපයක්මයි, සංඥා සංඛාර ආත්මමයි, විඥානයේ නිත්‍ය වශයෙන්මයි. භවයෙන් භවයටත් යනවා විඥානය. භවයෙන් භවයටත් යනවනේ විඥානය. රූපේ නම් මේ නැති වෙනවා. විඥානේ හා භවයට යනවා. ඒ තරමට නිත්‍යයිනේ. එහෙමයි පේන්නේ. ඉතින් එහෙනම් දැන් බලන්න ඕන ඇත්තක්ද ඒක කියලා. අන්න ඒ පරිේශණය පටන් ගන්න පුළුවන් අපිට මේ දැනුම තුල. මේ දැන් තමන් ඉන්න දැනුම තුල බුදුහාමුදුරුව මෙබඳු දේශනාවක් කරනවා. ලෝකයේ දැනුම මෙබඳුයි. දැන් මේ ටික විමර්ශනය කරලා බලන්න ඕන ලෝකේ කියන කතාව ඇත්තද? බුදුහාමුදුරුව දේශනා කළ ඒ ගැන්වීම ඇත්තද? ඔන්න අපි හොයන්න පටන් ගන්නවා. කය දිහා බලනවා. කය දිහා බලනවා. කය සුබ වශයෙන් ගත හැක්කක්ද නොහැක්කක්ද? සුබ වශයෙන් පෙනෙන රූපය දිහා බලනවා. බලනකොට ඔන්න ඇත්තනේ රූපේ සුබ වශයෙන් ගන්නෙ මොනවද? කෙස්ද? ලොම්ද? නියද? දත්ද? හමද? මසද? නහරද? ඇටකටුද? ඇටමිදුලුද? වකුගඩුද? හදවතද? අක්මාවද? දලබුවද? පිලාවද? පෙනහලුද? ආමාශයේද? බඩවැලද? නොපැසුණු ආහාරද? අසුචිද? ඉහමොළද? පිද්ද? සෙම්ද? ලේද? සැරවද? මොනවද සුභ වශයෙන් තියෙන්නේ මේකේ? ඔන්න හොයාගෙන හොයාගෙන යනකොට සුභ වශයෙන් යමක් පෙනුණා නම් දැක්කනම් අනේ හරි ලස්සන රූපයක් කියලා පෙනුණා නම් බලනවා, විමර්ශනය කරලා බලනවා. ඇත්තටම මේකේ ලස්සනක් තියෙනවද? මොනවද මේකේ ලස්සන? මේ සුභ වශයෙන් පෙනෙච්ච ලස්සනට පේන දේ මොනවද තියෙන්නේ? ඔන්න විමසලා බලනවා. හොයලා බලනකොට ඇත්තනේ බුදුහාමුදුරුව හරිනේ. මේක පේනකොට නම් සුබ වගේම පේනවා. ඒ වුණාට හොයනකොට සුබ කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. දෑසින් කබ කඳුළු ගලනවා. නාසයෙන් කහපාටට හොටු ගලනවා. කට දෙකෙනින් කෙලසෙම පෙරෙනවා. කනෙන් කලාඳුරු වැගිරෙනවා. ගුදමාර්ග මුත්‍රමාර්ග වලින් මලමුත්‍ර වැගිරෙනවා. රෝම කූපයක් ගානේ දහදිය වැගිරෙනවා. නවදොරකින් අසුචි වැගිරෙනවා. මෙබඳු කයක් නේද මේ රූප සුභ වශයෙන් පේන්නේ? පෙනෙන පෙනෙන දේ ලස්සනයි කියලා හිතෙනවා. ලස්සනයි කියලාමයි හිතෙන්නේ. ඒ වුණාට විමසලා බලනකොට, හොයලා බලනකොට ඒක ලස්සනයි සුබයි කියලා ගන්න එකක් නෑ. එහෙනම් ඔන්න තේරෙනවා, එහෙනම් සුබයි කියලා ගත්ත එක විපල්යාසයක් නේද? රූපේ සැබෑව මෙබඳුයි. මෙබඳු රූපය තුල සුබ කියන අදහසක් විතරයි නේද තියෙන්නේ? ලස්සනයි සුබයි කියන සංකල්පයක් විතරයි නේද තියෙන්නේ? ඔන්න තමන්ගේ පරිේශණය තුල තමන්ට දැන් නුවණක් එනවා රූපේ පිළිබඳව. සුබ වශයෙන් පෙනෙනවා. දකින්න කොටම ලස්සනයි කියලාමයි හිතෙන්නේ. එහෙම හිතුණට, එහෙම හිතිච්ච රූපය පෙරලා හොයලා විමසලා බැලුවොත් එක ඩිංගක්වත් නෑ ලස්සන එක. තිරිසන් සත්තුන්ගේ නම් මොනවා හරි තියෙන වටිනා දෙයක්, එක්කෝ දල, එක්ක නිය, එක්ක හැම මේ මොනවා හරි වටිනවා. මේ අපි හුඟක්ම ලස්සනයි කියලා දකින අපේ කයේ නම් මුකක් කම්ම නෑ ගන්න. මෙරිලා අලු ටික දැම්මත් වත්තත් පාළු වෙනවා. එහෙම එකක් තමයි මේ සුබයි කියලා දකින්නේ. එතකොට පේනවා බලනකොට මෙහෙමයි, පෙනෙන්නේ මෙහෙමයි. අන්න විපල්යාසය කියන එකේ අර්ථය ලියනවා. යථාර්ථයේ ඇත්ත මේක අසුභ බව. ඒ වුණාට මෙහෙම අදහසක් උපදිනවා. අන්න දැන් එයාට පේනවා රූපේ පිළිබඳව තියෙන වැරදි සංකල්පයක්. වැරදි සංකල්පයක් තියෙන රූපේ ඇත්ත සුභ නෙවෙයි, අසුභ බවමයි. හසුභ දේ ඇති තැන සුභයි කියන සංකල්පයක් අදහසක් උපදිනව නේද? අදහසක් උපදිනව නේද කියන මෙන්න මේ අවබෝධය ලැබෙනවා කයෙහි කය අනුව බලනකොට. හැබැයි මේ අවබෝධය ලැබුවට අපි මිදිලා නැහැ. තාමාර ස්විච් එක හොයාගත්තා වගේ හරියට සමහර විට. එක ස්කන්ධයක් හැටියට බැලුවොත් ඉච්චරයි. තාම අපි විදුලිය ආලෝකය ඉපදුවේනේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. අනිත්‍ය වශයෙන් අසුභ වශයෙන් දකින එක විසුද්ධිය නෙමෙයි, නිවන නෙමෙයි. ඒස මග්ගෝ විසුද්ධිය. විසුද්ධියට මාර්ගය. දැන් කය දිහා බලලා අපි තේරුම් ගත්තා කය කියන්නේ අසුභ දෙයක්. අසුභ වූ තැන සුභ කියන සංඥාවක් සංකල්පයක් ඇති වෙලා. එහෙනම් රූපයෙන් මිදෙන්න නම් මේ සුභ සංඥාව සුභ සංකල්පය දුරු කළ යුත්තක් කියන අවබෝධය නේ ලැබුණේ. දැන් එයා දන්නවා රූපේ ඇත්ත මේක. මෙබඳු රූපයක් ඇති තැන සුභ වූ සුඛ වූ ප්‍රිය වූ මනාප වූ සංකල්පයක් ඉපදිනවා. අන්න චතුරාර්ය සත්‍ය. ස්කන්ධ ටික දුක. දුක දුක හැටියට නොදකින නිසා සැපයි සුබයි කියන තෘෂ්ණාසහගත බව සමුදය හටගෙන. සමුදය ඇති තැන නිරෝධේ මාර්ගය තියෙනවද? නෑ. මාර්ගයක් නම් තියෙනවා අපායට, සසරට, නිවනට නෙවෙයි. කෙලෙස් හටගෙන මග සකස් වෙනවා සසරට නේද? එතකොට දැන් ඔන්න එයා දන්නව එනම් මෙන්න මේ බඳු දේ ඇති තැන මේ අසුභ දේ අසුභ වශයෙන් නොදකින නිසා සුභ කියන අදහසක් ඉපදිලා ඒ සුභ කියන තණ්හා සහගත හැඟීම නිසා මේ කර්ම ක්ලේශ ඇති වෙලා මේ සසර උපදිනව නේද කියලා අන්න එයා සතර නුවණක් උපදවා ගන්නෝ. දැන් එයා දුක වශයෙන් දකිනවා රූපස්කන්ධය. රූපස්කන්ධය දුකයි. ඒ දුක දුක හැටියට නොදකින නිසා ලස්සනයි හොඳයි සුභයි කියන තණ්හා සහගත අදහසක් උපදිනවා. ඒක තමයි නැවත නැවත රූපයට යන්න තියෙන හේතුව සමුදය. තණ්හාව ඇතනම් සුභ වශයෙන් ඇතනම් එතන කර්ම ක්ලේශ ඇති වෙලා නැවත නැවත රූපේ සොයාගෙනම යනවා. ලස්සන රූපේ හොයාගෙන ඒක පරිහරණය කරන්න, ඒක ඇසුරු කරන්න, ඒක අයිති කරගන්න අප පෙළඹිලා තියෙනවා. දැන් එයා දාන්න මේක යනි පැත්තත් මේ අසුභ දේ අසුභ වශයෙන්ම දැක්කොත්, අසුභ කය අසුභ විදිහටම දැක්කොත් සුභ සංකල්පය ඉතුරුක් නැතුවම ඉවත් වෙනවා. සුභ සංකල්පයෙන් මිදුනොත්, තණ්හාවෙන් මිදුනොත් ආපහු මේ රූපේ ඇසුරු කරන්න එන්න වෙන්නේ නැහැ. එහෙනම් රූපයෙන් මිදෙනවා, දුකෙන් මිදෙනවා. එහෙනම් දුකෙන් මිදෙන මග මේකම නේද? අසුභ දේ අසුභ වශයෙන්ම දකින එක නේද? දැන් ඔන්න අපි මෙතෙක් කාලයක් පුරුදු කළ පුහුණු කළ කමඨහන වෙන්න පුළුවන් මේ කියන්නේ. දැන් බලන්න මේ අවබෝධයේ තුලද අපි දෙතිස් කුණපදීහා බැලුවේ කියලා. මොකද අපි යමක් බලනකොට ඒ හැම මොහොතකම එතන යෙදිලා තියෙන්න ඕන සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියේ යෙදුනා කියන්නේ සතර නුවණ යෙදිලා තියෙන්න ඕන. ඒ කියන්නේ අපි නිකම්ම මේ කය කෙස්ලොම් නියදත් සම්මස්නහර වශයෙන් බෙදාගෙන කෙස් අසුබයි අසාරයි දුගඳයි පිළිකුල් ලොම් අසුබයි අසාරයි දුගඳයි පිළිකුල් නිය අසුබයි අසාරයි දුගඳයි පිළිකුල් දත් අසුබයි අසාරයි දුගඳයි පිළිකුල් හම අසුබයි අසාරයි දුගඳයි පිළිකුල් කිය කියා මෙනෙහි කරන එකනේ අපි කළේ. මෙන්න මේකේ වැරද්දක් තියෙනවා. මේ ටික තමයි කරන්න වෙන්නේ. නමුත් මේහා යෙදුණු මහ නුවණක් ඇතුවයි මේක කරන්න ඕන. මේක කරනකොට මෙයා දැනගෙන ඉන්න ඕන මෙන්න මේ කය පෙනෙන්නේ මට සුභ වශයෙන්. සුභ වශයෙන් පෙනෙනවා සුභ වශයෙන් දකින නිසාම ඒ රූපේට සුභ වශයෙන් පේන රූපේට තණ්හාවෙන් උපාදාන කරගන්නවා. තණ්හා උපාදානයේ නිසා භවයේ භවයේ නිසා ජාති ජරා මරණ ශෝක පරිදේය දුක් දුම්නස් එළඹෙනවා. සුභ වශයෙන් පෙනෙන රූපය සුභ වශයෙන් පෙනුණත් සුභ වශයෙන් පෙනුන රූපයේ සොයලා විමර්ශනය කරලා බැලුවොත් ඒ සුභ සංකල්පයට ඉඩක් නැහැ. පහළ වෙන්නෙම මතු වෙන්නෙම අසුභ බවමයි. එහෙනම් එන්න යාට තේරෙනවා නිකන් අසුභ වශයෙන් පිළිකුල් වශයෙන් බලනවා නෙමෙයි, සුභ වශයෙන් මේ රූපය දැක්කහම තණ්හා උපාදානෙන් භව ජාති ජරා මරණ දුකට එනවා. මේ දුකේ පැවැත්මයි දුකේ ගමනයි මේ. එහෙත් මේ කයෙහි ඇත්ත රූපේ ඇත්ත අසුභ බවයි. සුභ වශයෙන් පෙනෙන දකින දේ සැබවින් යථාර්ථයෙන් සොයලා විමසලා බෙදලා බැලුවොත් ඇත්ත ඇති සැටියෙන් පේනකොටම මේ තණ්හා සහගත සුභ සහගත හැඟීම දුරු වෙනවා. තණ්හාව දුරු වෙනවා කියන්නේ නිරෝධය සාත් වෙනවා. නිරෝධය සාත් වෙනවා කියන්නේ මාර්ගයේ වැඩෙනවා. ඔන්න සතර නුවණ. දැන් එයා දුක දුක හැටියට අත්දකිනවා. මෙහෙම දුක දුක හැටියට අසුභේ අසුභේ හැටියට දකිනකොට සුභ සංඥාව දුරු වෙනවා කියලාත් දන්නවා. සුභ සංඥාව දුරු වෙනවා කියන්නේ නිරෝධය සාත් වෙනවා කියලාත් දන්නවා. නිරෝධය සාත් වෙනවා කියන්නේ මග වැඩෙනවා කියලාත් දන්නවා. සතර නුවණ ඇතුවයි කෙස් අසුභයි අසාරයි පිළිකුල් කියලා කියන්න ඕන. ඒ සතර නුවණ පිහිටන් නැතුව කෙනෙකුට පුළුවන් කෙස් අසුභයි අසාරයි දුගඳයි පිළිකුල් කී කියා බලන්න. මේවා පින්. භාවනාමය පින. හැබැයි ඒකෙන් ආශ්‍රවක්ෂය වෙන්නේ සසල ගෙවෙන්නේ නෑ. කවදා හරි ගෙවා ගන්න උපකාරයක් වේවි පිනක්. නමුත් ඒක සීල සමාධි ප්‍රඥා නෙමෙයි. ඒක භාවනා පින්කම් පැත්ත පුණ්‍ය භාගිය. දැන් දෙතිස් ගුණපටිකම කෙස්ලොම් කියලා බලනකොට ඒක දිහා බලන්නත් ඕන. මෙන්න මේ විපල්යාස දුරු වෙන විදිහට. දැන් අපි කෙස් දකිනකොට එක එක්කෙනාගේ කොණ්ඩේ දකිනකොට හරි ලස්සන කොණ්ඩයක්. ගෙදර ගිහිල්ලා කතා කරනවා, දැන් එක්කෙනෙක් ඇවිල්ලා හිටියා, ඒ වගේ කොණ්ඩයක් නම් දැකලා නැහැ ජීවිතේට. හරි ලස්සනයි කියලා කියනවා. ඒ කියන්නේ අපිට කොණ්ඩේ සුභ වශයෙන් පේනවා. ඒ සුභ වශයෙන් දැක්ක කොණ්ඩේ කෙස් ගහක් වතුර කෝප්පේ තිබුණා නම්, බත්පිඟානේ තිබුණා නම්, එතකොට ලස්සන නෑ. පේනකොට ලස්සන නම් හැමතැනම ලස්සන වෙන්න බෑ, සුභ වෙන්න බෑ නේද? පේනකොට ලස්සනයි. ඔන්න අවිද්‍යාවේ ස්වභාවයයි මේ හෙලි වෙන්නේ. අවිද්‍යාවේහි ස්වභාව ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි ඇතිදේ ඇති ආකාරයේ වහනවා. සැබෑව වහනවා. වහලා නැති ආකාරයකින් පෙනී හිටිනවා. දැන් කිස්සල තියෙන අසුබ බව වහනවා. වහලා සුබ ආකාරයෙන් පෙනී සිටිනවා. දැන් අපිට බැලුව බැල්මට මේක අසුබ බව පේන්නේ, පේන්නෙම ලස්සනයි සුබයි කියන අදහස. දැන් එහෙමනම් ලස්සනයි සුබයි කියන අදහස අපි සසරේ පුරුදු කරපු දේ, ආශ්‍රවය නැවත නැවත ඇසුරු කළ පුරුද්ද. දැන් අපිට මේ තත්වයෙන් මිදෙන්න නම් සුබයි කියලා පෙනිච්ච ගමන්ම දැන් අපිට පරිශ්‍රණයක් තියෙන. බුදුහාමුදුරුවෝ කිව්වේ ඇත්තද? ඔයලා බලන්න. ලස්සනයි සුබයි කියලා දැක්ක දේ ඇත්තටම සුබ වූ, සැප වූ, ලස්සන වූ යමක්ද? ඔන්න පටන් ගන්න ඕන විමර්ශනය. ඔන්න එතකොට වර්ණය, සටහන, ගන්ධය, පිහිටි තැන, හාත්පස ඇති දේ මේ ආකාරයෙන් අපිට බලන්න පුළුවන්. කාල වර්ණය වර්ණ වශයෙන් පිළිකුල් අසුබ, සටහන් මේ කෙඳි කෙඳි සහිත කිතුල් රැකෙන් වගේ අසුබ සටහනක්. ගන්ධය දුගඳයි. මේ පිහිටලා තියෙන තැන පතීතම්හාපි කුණපා ජෙගුච්ඡං කාය නිස්සිතං ආදාරෝහි සුචීතස්ස කායෝති කුණපේපිතං. අසුචි ගොඩනං ඒක අසුචි ගඳයි තමයි. ඒ වුණාට ඒක පිහිටපු පොළව පිරිසිදුයිනේ. කෙස් පිහිටපුවාම පිරිසිදුද? ඒකත් පිළිකුල්. හැම පිහිටපු මස, මස් පිහිටපු විස කටුව, ඒ කටුවට යටින් තියෙන මොළ මස බලාගෙන ගියාම එක තැනක්වත් හම්බ වෙන්නේ. අසුචි ගොඩ අසුචි වුණත් එක පිහිටපු තැනවත් පිරිසිදුයි. පිහිටපු තැනවත් සුබ නෑ, අසුබමයි. හාත්පස ඇත්තේ ළඟවත් නෑ සුබ දෙයක්, යහපත් දෙයක්, සුවඳහමන දෙයක්. හැමතැනම අසුබ බවමයි පේන්නේ. අන්න විමසලා විමර්ශනය කරලා පේනකොට පේනවා ලස්සනයි කියලා, හොයා බලනකොට ලස්සන හම්බ වෙන්නේ නැහැ. එහෙනම් දැන් ඔන්න අපිට කාර්යයක් තියෙනවා. සුබයි ලස්සනයි කියන පෙනෙන දේ මේක ඇත්තක් නෙවෙයි කියලා කියනවා. ඒ ඇත්ත නොවන ඒ යථාර්ථය සොයන්න ඕන. ඔන්න යම් කලෙක රූපේ දිහා මේ විදියට බල බල බලබලා හිටියොත් මේ ලස්සනයි සුභයි කියන ආත්ම සහගත හැඟීම නැත්තටම නැති වෙලා යාවේ. මේක බලන්න ඕන කවදා වෙනකන්ද, කොච්චර දුරටද? දවස් දෙකක් බලලා හා දැන් අපි අසුභේ වැඩුවා හාමුදුරුවනේ, දැන් මොකද කරන්න ඕන? දැන් ධාතු වශයෙන් බැලුවා හාමුදුරුවනේ, දැන් අපි ඊළඟට මොකද කරන්න ඕන? දැන් අපෙන් ඇවිල්ලා අහනවා. එහෙම බෑ. සතිපට්ඨාන සූත්‍රය පෙන්නලා තියෙන අවසානයේ ගවඝාතකෙක් හරි ගවඝාතක අන්තේවාසිකෙක් හරි ගවයෙක් මරලා මස් කරලා දැන් සතරමන් හන්දියක මස් ගොඩ කරලා තියෙනවා. දැන් ගවයෙක් දකිනවද? ගවයා කියන සංඥාව දුර වෙලා දැන් මස් කියන සංඥාවමයි ලැබෙන්නේ. දැන් ගවයෙක් කියන අදහස එන්නෙම නැහැ. අපිටත් යම් දවසක මේ රූපේ දිහා බලන්න ඕන, මේ සතෙක්ක පුද්ගලයෙක් කියන අදහස සම්පූර්ණයෙන්ම දුර වෙලා දෙතිස් කුණුපටිකක්ය ධාතුවක්ය අසුභයක්ය කියන නුවණ සිහිය එළඹ සිටින තුරු බලන්න ඕන. එතකන්ම බලන්න ඕන, මේ ටිකක් බලන්න නෙමෙයි. සුභ වශයෙන් පෙනෙන හැම වෙලාවෙම බලන්න. ඔන්න ඔහොම බල බල ඉන්නකොට යම් වෙලාවක සුභයි කියලා දකින හැම දෙයක්ම සුභයි කියන අදහස උපදින්නෙම නැතුව පෙනෙන්න ගන්නවා. දකින දවසක් එනවා. දැන් අපි අර දැනුම ඉගෙනගත්ත දේ තුල පටන් ගන්නවා. සුභ කියන අදහස උපදින උපන්නට පස්සේ, ඒ කියන්නේ දැන් ඔන්න සුභ කියන අදහස උපන්නා කියලා කියන්නේ මොකද්ද? නූපන්න කුසලය උපන්නා. දැන් අපිට තියෙන්නේ මොකද්ද? නූපන්න කුසලය දුරු කරන්න ඕන. උපන්න කුසලය දුරු කරන්න ඕන. උපන්නානං අකුසලානං ධම්මානං පහනාය චන්දං ජනේති වායම තිවිරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති. උපන්න කුසලය දුරු කරන්න ඕන. නූපන්න කුසලය නූපදිනසේ, උපන්න කුසලය දුරු වෙනසේ වීර්ය කරන්න ඕන, මහන්සි වෙන්න ඕන, විමසන්න ඕන, බලන්න ඕන. සුභ කියන අදහස උපන්න නම් යමක උපන් හැටියේම දැන් අපි තේරුම් ගන්න ඕන මෙන්න අයෝනිසෝ මනසිකාරය. දැන් අයෝනිසෝ මනසිකාරයේ ප්‍රතිඵලය මොකද්ද? අනුප්පන්නෝ කාමාසෝ භවාසෝ අවිජ්ජාසෝ උප්පජ්ජති. උප්පන්නෝ කාමාසෝ භවාසෝ අවිජ්ජාසෝ පවද්දති. දැන් ඔන්න රූපයේ සුභ වශයෙන් දකිනකොට, සත්පුද්ගල භාවයෙන් දකිනකොටම නූපන්න ආශ්‍රව ඉපදිලා උපන්න ආශ්‍රව වැඩෙනවා. නූපන්න කුසලයේ ඉපදිලා උපන්න කුසලයේ වැඩෙනවා. එහෙනම් එහෙම වැඩෙනවා නම් ඒක යෝනිසෝ මනසිකාරයද අයෝනිසෝ මනසිකාරයද? ඔන්න දැන් අපි දැනගන්න ඕන මෙන්න අයෝනිසෝ මනසිකාරය. මේ විදිහ ආශ්‍රව වැඩෙනවා නම් උපදිනවා නම් ඒ අයෝනිසෝ මනසිකාරය. එහෙනම් දැන් අපි ඉක්මනින් පටන් ගන්න ඕන ඒකේ කුසල පැත්ත, යෝනිසෝ මනසිකාරය. අන්න අර කිවේ ජානතෝ ආං වික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි කියලා. යෝනිසෝ මනසිකාරයේ අයෝනිසෝ මනසිකාරයේ දන්න කෙනාටමයි දකින කෙනාටමයි ආශ්‍රවක්ෂය වෙන්නේ. නොදන්න කෙනාට නොදකින කෙනාට ආශ්‍රව දුරු වෙන්නේ නැහැ කියලා කිව්වනේ. එහෙනම් දැන් ඔන්න රූපේ සුභ සදා සංකල්පයේ ඇතිලා පුද්ගල භාවයෙන් සත්‍යේ පුද්ගලයේ ලස්සනයි යානම් හොඳයි කියලා හිතන අදහස උපන්නනම් උපන් හැටියේ අපි දන්නවා දැන්. දැන් මේ ආශ්‍රවය අකුසලයේ ඉපදිලා තියෙන්නේ. ආශ්‍රවය කුසලයේ නිකං උපන්නේ නෑ, අයෝනිසෝ මනසිකාරය නිසයි උපන්නේ. එහෙනම් මේ අසුතවත් පුදුජනයාගේ පැත්ත. එහෙනම් මන් දැන් සුතවත් භාවයට මගේ දැනුම ප්‍රයෝජනයට ගන්න ඕන යෝනිසෝ මනසිකාරය භාවිතාවට ගන්න ඕන මේක අත්හල යුතු දේ දුරු කළ යුතු දේ අන්න එයා දන්නවා දැන් අත්හරින්න ඕන එක දන්නවා දුරු කළ යුතු පැත්ත දන්නවා එයා ඉක්මනින් සුබ වශයෙන් දැක්ක සුබ නිමිත්තක් හැටියට පෙනුණු අරමුණ විමසලා බලනවා මොනවද මේක තියෙන්නේ කෙස්ද සුබ ලොම්ද සුබ නියද සුබ දද්ද සුබ හමද සුබ මසද නහරද ඇටද ඇට මිදුලුද වකුගඩුද බඩවැලද සෙමද සොටුද මලද මුත්‍රද ලස්සන සුබ හොයලා බලනකොට අර සුබ සහගත හැඟීම පුද්ගල භාවයේ දුර වෙලා අසුබ භාවයේම එළඹ සිටිනවා එතකොට මොකද වෙලා තියෙන්නේ දැන් ආශ්‍රවයක් තියෙනවද දැන් උපන් ආශ්‍රවය අකුසලය දුර වෙලා දැන් ඉපදිලා තියෙන මොකද්ද කුසලය නූපන් කුසලයේ ඉපදිලා තව දුරටත් ඒ උපන් කුසලය වඩන්න ඕන නැවත නැවතත් අසුබ වශයෙන් තමාගේත් අනුන්ගේත් අජ්ජත්ත බහිද්දාවා හැමතැනම ඇත්තේ මේ යථාර්ථය නේද කියලා නැවත නැවත බලාගෙන යනවා නම් ඔන්න මෙන්න මේ නුවණ සිහිය දැනුම ඇතුව මේ ටික බලනවා නම් හරි හොඳයි. එතකොට ඒක නිකන් නෙමෙයි යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය භාවිතා කරන එක පැත්තකින් තවත් පැත්තකින් යාට සතර දැනුමක් තියෙනවා. මොකක්ද? මෙන්න මේ දුක දුක හැටියට නොදකින තැන මේ දුක්ඛ සමුදය හටගෙන මේ කෙලෙස් අකුසල් ඇති වෙලා සසර දුක හට ගන්නවා කියලා දුක්ඛ සමුදය පැත්ත යා හොඳට දන්නවා. ඊළඟට යා දන්නවා මේ සැප දේ වශයෙන් සුබ දේ වශයෙන් දකින දේ යථාර්ථයේ ඇත්ත විමර්ශනය කරලා බලනකොට අසුබ බවම එළඹ සිටිනකොට සුබ සංකල්පයේ තණ්හා සහගත අදහස් දුර වෙලා පුද්ගල භාවයෙන් මිදිලා තණ්හා නිරෝධයෙන් මාර්ගයේ වැඩෙනවා කියලා දන්නවා. දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, මාර්ග ඥාන කියන සතර දැනුමෙන් යුක්තයි කියලා ඒ සතර දැනුම සම්මාදිට්ඨියයි කියලත් එයා දන්නවා. දැන් සම්මාදිට්ඨිය පුරවන බව, පිරෙන බව එයා හොඳටම දන්නවා. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද කියලා දන්නවා. අයෝනිසෝ මනසිකාරයේ භාවිතාව වෙනකොට මේ අකුසලයේ ක්ලේශයේ ආශ්‍රව උපදිනවා කියලා දන්නවා. මේ විදිහෙන් මෙනෙහි කරනකොට මේවා දුරු වෙනවා කියලා දන්නවා. මෙන්න මේ කියන දැනුම මත මෙන්න මේ කියන ශ්‍රුතවත් භාවයේ මතනම් අපි රූපය ගැන බලන්නේ ඒක නිවැරදි. ඒ දැනුමෙන් තොරව කෙස්ලොම් නියදත් සම්මස්නහර වශයෙන් පිළිකුල් වශයෙන් අසුභ වශයෙන් ධාතු වශයෙන් සිවතික වශයෙන් කොතෙක් බැලුවත් ඒක ආශ්‍රවක්ෂය කරන ලෝකෝත්තර ප්‍රතිපදාවට අයිති වෙන සැබෑ මග උපදින පිළිවෙත වෙන්නේ නැහැ. එනිසා ඔන්න දැන් හඳුනා ගන්න අපි රූපය පිළිබඳව යම් අදහසක් ඇත්තම් ඒ වැරදි විපල්යාසය දුරු කරගන්නයි අපි කායානුපස්සනාව වඩන්නේ. කායානුපස්සනාව වඩලා සියල්ල ඉවර කරන්න බෑ. ඒක වැඩුවාම අපිට පේනවා අපිට දැනුවක් එනවා උපදිනවා අදහසක් යථාර්ථයේ මෙබඳුයි මෙබඳු යථාර්ථයක් ඇති තැන මෙබඳු අදහසක් උපදිනවා නේද කියලා. ඊළඟ මේ අදහස උපදින්නේ කොහොමද? මේ අදහස උපදින්නේ කොහොමද? ඒක ඉබේ පහළ වෙනවද? නෑ. අන්න ඒ අදහස උපදින හැටි හොයලා ඒ අදහස උපදින පිළිවෙල හොයලා ඒක නවත්තන්න ඕන. ඒක නවත්තනකම් රූපයෙන් මිදුණා වුණේ නැහැ. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ථංගමු ඉති රූපස්ස නිරෝධෝ ඉති රූපස්ස අත්ථංගමු ඉති රූපස්ස අස්සාදෝ ඉති රූපස්ස ආදීනවු මේ විදිහෙන් තියෙනවා රූපය. අපි දැනගන්න ඕන රූපේ ඇති වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕන, රූපේ නැති වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕන, නැති කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕන, රූපේ ආස්වාදය දැනගන්න ඕන, රූපේ ආදීනවය දැනගන්න ඕන, රූපේ නිස්සරණය දැනගන්න ඕන, නිස්සරණය කරන ක්‍රමයක් දැනගන්න, සත්තර්ථාන කුසල වෙන්න ඕන. රූපස්කන්ධයේ කායානුපස්සනාව සම්පූර්ණ වෙන්න නම් සත්තැනක කුසල වෙන්නට ඕන. සත්තර්ථාන කුසල වෙන්න ඕන. ස්ථාන හතකම කුසල වෙන්න ඕන, දක්ෂ වෙන්න ඕන. අපේ කායානුපස්සනාව සම්පූර්ණ වුණා වෙන්නේ එතකොට. එහෙනම් ඔන්න ඒ දක්වා අපි සුතවත් වෙන්න ඕන. ඒ දක්වා කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ හොයාගෙන හොයාගෙන ගිහිල්ලා අහගන්න ඕන. ඒ සුතවත් භාවයේ පිණිස අවශ්‍ය කරුණු ටික නැවත නැවත අහන්න ඕන, නැවත නැවත විමසන්න ඕන ඒ පිළිබඳව. දැන් අපි මේ සත්තට්ඨාන කුසලයේනේ එකතැනක කුසල වෙලා අපි ගමනක් ඉවර කළා. අපි රූපේ විතරයි බලන්නේ කෙස්ලොම් නියදත් කියලා. ඒක අසුභයි අසාරයි දුගඳයි පිළිකුල් කියලා දැනගත්ත ගමන් සත්වයෙක් නෑ, පුද්ගලයෙක් නෑ, ආත්මයක් නෑ, මමෙක් නෑ, යමක් දෙයක් නෑ කියලා නිවනුත් දැකලා ඉවරයි. දැන් රූපේ ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද, ඒකේ ආස්වාදේ මොකද්ද, ආදීනවේ මොකද්ද, නිස්සරණේ මොකද්ද, නිස්සරණේට මග මොකක්ද, මේ මොකක්කම්ම නැහැ. රූපේ අනිත්‍ය වශයෙන්, අසුභ වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් බලලා රූපේ ස්වභාවයේ විතරක් දැනගෙන සේරම කටයුතු නිමා කරලා හතෙන් එකකට තමයි අවධානය යොමු වෙලා තියෙන්නේ. හයක්ම තාම එහෙමම ඉතුරුයි. නමුත් සත්වයකුත් නැහැ, පුද්ගලයෙකුත් නැහැ, ආත්මයකුත් නැහැ කියලා නිවන් දක්වා කියලා හිතෙනවා. සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, ආත්මයක් නැහැ, මමෙක් නැහැ, දෙයක් නැහැ කියලා කිව්වොත් හරිද? එහෙම අදහසක් උපදවා ගත්තොත් හරිද ඒක? ඒක සම්මාදිට්ඨියද මිත්‍යාදෘෂ්ටියද? ඒක මිත්‍යාදෘෂ්ටියක්. සත්වයක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, මම ඉන්නවා කියලා කියනකොට ඒකත් මිත්‍යාදෘෂ්ටියක්. ඒකට කියනවා සාස්වත දෘෂ්ටි, සස්සවාලෝක. සාස්වත දෘෂ්ටිය මේකත් ආශ්‍රවය. සත්වයක් නෑ, පුද්ගලයෙක් නෑ, ආත්මයක් නෑ, මම කියලා කෙනෙක් නෑ. මේකත් දෘෂ්ටියක්, මිත්‍යාදෘෂ්ටියක්, උච්ඡේද දෘෂ්ටි. දැන් අපි හුඟක් භාවනා කරන අය වැටිලා තියෙන්නේ කොහේටද? සාස්වත දෘෂ්ටියෙන් ගිහිල්ලා තියෙන්නේ උච්ඡේද දෘෂ්ටියට. හුඟක් කියනවා සත්වයක් නෑ, පුද්ගලයෙක් නෑ, මමක් නෑ, මම කියලා කෙනෙක් නෑ, දෙයක් නෑ. එහෙම කියන්නේ අපිට පාර පෙන්නලා තියෙන්නේ සාස්වත දෘෂ්ටියේ ඉඳලා උච්ඡේද දෘෂ්ටියට යන. හැබැයි බුදුහාමුදුරුවෝ ඔය උච්ඡේද දෘෂ්ටියට වඩා සාස්වත දෘෂ්ටිය අගය කළා. ඔය ඉන්න තැන හොඳයි. ඔය භාවනා කරලා යන තැනට වඩා ඉන්නවා, සත්‍යයක් ඉන්නවා, මම ඉන්නවා කියලා ඉන්න තැන හොඳයි. උච්ඡේද දෘෂ්ටියට වැටුණාම එයා සම්මුති සත්‍යයත් පරමාර්ථ සත්‍යයත් දෙකම ප්‍රතික්ෂේප කරනවා. සාස්වත දෘෂ්ටියට වැටිච්ච කෙනා පරමාර්ථ සත්‍ය ප්‍රතික්ෂේප කරනවා, සම්මුති සත්‍ය පිළිගන්නවා. ඒ නිසා මම ඉන්නවා කියන නිසා මම මෙරිලා අපාය යන්න බෑ, පිනක්වත් කරගන්න දිව්‍ය ලෝක යන්න කියලා. තමන්ටත් යහපතක් අනුන්ටත් යහපතක් වෙනවා සාස්වතේ. ඒ නිසා දෘෂ්ටි වශයෙන් ගත්තාම සාස්වත දෘෂ්ටියට වඩා උච්ඡේද දෘෂ්ටිය හරි භයානකයි. ඉතින් අපේ ගිහි පැවිදි හුඟක් දෙනෙක් භාවනා කරනවා කියලා වැටිලා තියෙන්නේ හරි භයානක තැනකට.
නිවනට මඟ දම් දෙසුමේ දෙවන කොටසේ නිමාව මෙසේ සනිටුහන් කරමු. දම් දෙසුමේ අවසාන කොටස තෙවැනි සංගත තැටියෙන් ශ්‍රවණය කරන්න. ස්තුතියි.